අද අපි උදේවලුවේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. ඒ වගේම දැන් අද තව තියෙන ප්‍රශ්නකින් කරගෙන බලමු. මේක ප්‍රශ්නයක් තියෙනවා, පටිච්ච සමුප්පාදය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ජාතිය පහළ වීම කොහොමද? ජාතිය පහළ වුණේ භවප්‍රත්‍යයෙන්, භවප්‍රත්‍ය වුණේ කොහොමද? උපාදාන වගේම භවපත් උපාදානපත්යෙන් උපාදානපත් වුණේ කොහොමද කියලා ආදී වශයෙන් මේ විග්‍රහය දීලා තියෙනවා. එකින් එක පරිදි සම්පන්නව ලැබුණ ආකාරයේ මේක අහනවා. මෙහි එන වේදනා සලා යතන පහදලා දෙන්න කියලා විග්‍රහයක් කරනවා. තණ්හා දැන් කොහොමද මේ පෙන්වන්නේ? මේ මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට විග්‍රහ කරන ක්‍රමයක් මේ තියෙන්නේ. සංඛාර අවිද්‍යාපත්තෙන්, විඥාන සංඛාරපත්තෙන්, නාම රූප විඥානපත්තෙන්, සලායතන නාම රූප ප්‍රත්‍යයෙන් මේ ආදී වශයෙන් විග්‍රහ කළ හැකි. එහෙම නැත්නම් ජාතිය පහළ වුණේ භවපත්තෙන්, භවපත්ය වුණේ උපාදානපත්තෙන්, උපාදානපත් පහළ වුණේ තණ්හාපත්තෙන්, තණ්හා පහළ වුණේ වේදනාපත්තෙන්, මෙහෙමත් විග්‍රහ කළ හැකි. එතකොට මේක දැනගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියනකොට අවිද්‍යා පත්‍යෙන් සංඛාර වෙනවා. ඒක විග්‍රහ කරගන්න ඕනේ. සංඛාර පත්‍යෙන් විඥාන වෙනවා කියන එකට මෙතෙන් තියෙන මේ මාතෘකා. මේ මාතෘකා පෙළ තමයි විග්‍රහ කරලා තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ 12 ආකාරයකින් විග්‍රහ කරලා පද පෙළ. ඒකේ මාතෘකාව. මෙන්න නා උද්දේශය. නිද්දේශ පටිනිද්දේශ කියලා තව ටිකක් විග්‍රහ කරගන්න ඕන. එතකොටයි පටිච්චසමුප්පාදයේ අර්ථ තේරෙන්න පටන් ගන්නෙ. ඔය සම දේශනාවකම මාතෘකා කැටි කරපු හරියක් තියෙනවා. ඒකේ කියනවා උද්දේශය. සාරාංශ කරලා කැටි කරලා තිබ්බ කොලස මාතෘකා ටික. ඒක ඒකෙන් බලලා අර්ථය තෝරගන්න බැහැ. පදාර්ථ ගැනීමට නිද්දේශ කියලා එක විග්‍රහ කරපු කොලසක් තියෙනවා. ඒකෙනුත් තෝරගන්න බැරි නම් තෝරගන්න පටිනිද්දේශ කියලා නැවත විග්‍රහ කරපු කොලසක් තියෙනවා. තව උදාහරණ උපමා දීලා මෙන්න මේ විදිහට ඒ ටික විග්‍රහ කරලා බලලානේ අර්ථ තෝරගන්න. එතකොට මේ සංඛාර වෙනවා කියනකොටත් මේකෙන් එක විග්‍රහ කරනවා. දැන් මේක අහලා තියෙන වන්න තුනක් තියෙන්නේ. වේදනා සලායතන කියන දෙක පහදලා දෙන්නේ. මේ කල්යයන් නිසා අපි මේ දෙක විතරක් අරගෙන බලමු කොහොමද විග්‍රහ කරන්නේ කියලා. මෙතෙන්දි දැනගන්න ඕනේ මේ වේදනා කියන එකට ඉස්සෙල්ලා පහළ වෙන ක්‍රමයක් තියෙනවා. මොනවද? වේදනා පහළ වෙන්නේ පස්සපත්ත්‍යා වේදනා කියන සිද්ධාන්තයෙන්. ස්පස්සපත්ත්‍යෙන් වේදනා වේ කියලා මාතෘකාව තියෙනවා. එතන ස්පර්ශ පහළ වෙන්නේ හේතුවක් තියෙනවා. සලායතන පත්‍ය පස්සෝ කියලා. දැන් පස්සේ කියන්නේ මොකද්ද කියලා බලනකොට තත්ත කතමා සලායතන පත්‍ය පස්සෝ. මේ සලායතන පත්‍යෙන් ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? මේක ප්‍රශ්නයක් නැගලා පිළිතුර දෙනවා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයං උච්චති සලායතන පත්‍යා පස්සෝ. මෙන්න නිද්දේශ වශයෙන් විග්‍රහ වුණා. පස්ස කියන වචනේට සම කෑල්ලක් වැටලා තියෙනවා එතන. ඒ තමයි සම්පස්ස කියන එක. ඒකත් කොළ හය කියන බෙදුවා. ඇහැ කන දිව නාසය ශරීරය මල කියන මේ කියන්නා වූ ඉන්ද්‍රිය හයට ස්පර්ශ වෙන්නා වූ ස්පර්ශයන්ට කියන වෙනම නම් එක්කලා. ඒ ස්පර්ශයේ සංස්පර්ශයක් වෙන හැටි ඒක චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වශයෙන් ඉන්ද්‍රියට අනුකූල ස්පර්ශයේ කොට නැගින හැටි. මෙන්න මේකට කියනවා සලායතන පත්‍යා පස්සෝ කියන විග්‍රහය. දැන් පස්ස පත්‍යා වේදනා කීර්තන අපිට ප්‍රශ්නේ තියෙන්නේ. හොයා ගන්න ඕනකම තිබුණා. තත්ත කතමා පස්ස පත්‍යා වේදනා. මේ ස්පර්ශ පත්‍යේ වේදනා වෙනවා කියන්නේ කුමක්ද? අන්න විග්‍රහ කළා නිද්දේශී විග්‍රහ වෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, යන් උච්චති පස්සපත්ත්‍යා වේදනා. දැන් මේ වේදනාව විග්‍රහ කරලා තියෙනවා. සම්පස්සජා වේදනා. සම්පස්සයෙන් හට ගන්නා වූ, ජනිත වෙන්නා වූ වේදනාව කියන එකයි සම්පස්සජා වේදනා කියන්නේ. එතන වේදනාව විග්‍රහ කරලා දෙනවා හය ආකාරයකට. 108 කර විග්‍රහ කරන මේවා තනින් තනට ගැලපෙන විදිහට බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විග්‍රහ කරලා දැන් මෙතන තියෙන වේදනාව 6 කොටසකලා නුඹ විග්‍රහ කරලා. චක්කු සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. සෝත සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. ගාන සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. එහෙමයි මේ වේදනාව විග්‍රහ වෙන්නේ. දැන් ස්පර්ශයක් සංස්පර්ශයක් වෙනකොට වෙන්නේ කොහොමද? මේ අවිද්‍යා පත්‍ය මුල් කරගත්තා යම් තැනක ඒකාන්තයෙන් තෘෂ්ණාව එතන බැඳෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යම් ස්පර්ශයක් ඇල්ලුවා නම් ඒක නරක එකක් අප්‍රිය එකක් අල්ලන්නේ නැහැ. එතන අල්ලන්නේ ඉෂ්ට ප්‍රිය වෙන එකක්මයි. මොකද මේ වේදනා පත්‍යෙන් තණ්හා හටගන්නේ. තණ්හාවට මුල මොකද්ද? යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. දැන් තණ්හාව අප්‍රිය රූප වල හටගන්නේ නැහැ. තණ්හාව හටගන්නේ පිය රූපං සාත රූපං. ප්‍රිය රූප තියෙනවා මధుර රූප නැහැ. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය මුල් කරගෙන. එහෙනම් ඒ තුලින් හටගන්නේ තණ්හාව. තණ්හාව හටගන්නේ හේතුන වේදනාව සුඛ වේදනාවක් මිසක් දුක්ඛ වේදනාවක් කියලා බෑ. එනම් පටිච්ච සමුපාදයේ යම් කිසි වේදනා කියලා කොටස සම්පස්සජා වේදනා වශයෙන් නිගමනය වුණා නම් සසර ගමනට හේතු වෙන දුක්ඛස්කන්ධය හදන්න හේතු වෙච්ච හේතුකාරක ධර්මපෙළ මේ තියෙන්නේ. එනම් මේ වේදනාව නිසා තණ්හාවයි හටගන්නේ. එනම් ආසාවකින් බැඳෙන තණ්හාවකින් ඇලිලා බැඳිලා හිටින්න නම් ඒක දුක් වේදනාවක් වෙලා අනිත්‍ය අප්‍රියක වෙලා බෑ. ඒක තමයි දේශනා කළේ එකේ මුල. යන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකයන් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? එත් ඒහා තණ්හා උපජ්ජමානා උපජ්ජති. අන්නේ එතනයි මේ තණ්හාව උපදින්නේ. නැ යම් දෙයක් අප්‍රිය නම් අමනාප නම් ඒ මුල් කරන්නේ තණ්හාවක් උපදින්නේ නැහැ. ඉනිහට අසල ගමනක් ඉවරයි. ඔය ප්‍රියයි මනාපයි කියනවා කවදා හරි අප්‍රිය අමනාප වුණා නම් වැඩේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. පටිච්චසමුප්පාදයෙන් කිලිල යනවා එතන. ගමනේ යන්න විදියක් නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. ඒකයි කාරණේ. එතකොට දැන් මෙතන මේ පේන වේදනා තමයි මේ ප්‍රශ්න විලා තියෙන මොකද්ද මේ වේදනා කියන්නේ? මොකද අපි අහලා තියෙන ලෝක සම්මත වචන තියෙනවා. මොකද්ද මේ වේදනා කියන්නේ කිව්වහම අපි වේදනාව කියන්නේ හිතෙනවලු. ඔච්චරයි අපි දන්නේ. හරි වේදනාවකින් ඉන්නේ. ඒ කියන්නේ කැක්කුමක් වේදනාවක් කායික වේදනාවක් කියනනම් ඕකට විතර අපි වේදනා කියලා ලෝක සම්මතයේ භාවිතා කරලා දැනගෙන ඉන්නේ. දැන් මේ වේදනා කියනකොට වේදනා කී ආකාර විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. නැසෙ දුක් වේදනාවට හිත ඇදෙන්නේ නැහැ, කාගේවත් ඇලෙන්නේ නැහැ. දුක් වේදනාවක් යම් කෙරෙවට එන්නේ ඒ බුද්ධිලා කරපු කර්මයේ විපාක වශයෙන්. සැප වේදනාවත් එහෙම එනවා. දුක් වේදනාවක් ආවොත් ඒක හිත ඇලින්නේ බැඳින්නේ නැහැ. සැප වේදනාවක් හොයාගෙන මනස දුවනවා. ඒ පැතර හඹා යනවා. අන්නේ තෝර තමයි වේදනා පත්‍යා තණ්හා කියලා ඇලෙන්නේ පැත්තක් අහුවෙන්නේ. එහෙනම් මෙතන මේ පරිත්‍යාගෝපාදී දුක ගොඩ නැගින වැඩ පිළිල ඒවා දුක සමුදය හැට ගන්න හැටි මේ පෙන්වන්නේ. දුකට හේතුව ගොඩ නැගින ආකාරය. එහෙනම් ඒකට හේතු වෙන වේදනාව කියන්නේ අර කියන සැප වේදනා කියන එකක් එන්න ඕනේ. ඉෂ්ඨ ප්‍රිය අරමුණක් එන්න ඕනේ. එතකොට තමයි සැප වේදනාව ඒක ඇලෙන්නේ. දුක් වේදනාවක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ මනස ඊළඟ ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා. මේ වේදනාව මුල් කරගෙන මට නම් බෑ මෙහෙම දුක් විඳින්න. මල හැම විඳින්න ඕන. මේ දුකෙන් අහකට යන්න ඕනේ. අදහසක් එනවා. හැබැයි ලෝකෝත්තර අදහසක් නෙවෙයි එන්නේ. මම බලාපොරොත්තු වෙච්ච සැපයක් තිබුණා. ඒකට පහළ වැදිලා වෙන ප්‍රශ්නයක් මේ ආවේ. ඒකයි මට මේක එපා වෙලා තියෙන දුක. අන්නේ දුක දැනුනේ ඒ දුකයි කිව්වේ බලාපොරොත්තු සැනසිල්ලකට පහර වැදිලා. එතන මානසික දුකක් එනවා. සුවෙන් ඉන්න කැමති. කය සුවසහගතව තියාගන්න කැමති බෑ කරදරයි දුක් එනවා. කායික දුක. එතන වේදනාව වැඩි වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න වැළපිළිලක් නිසා මේක උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පෘථග්ජනයා උල් දෙකක් කන ගන්නවා. ආර්යෝ එක උලක් කන ගන්නවා. කායික දුකට උපමාව. කායික වශයෙන් දුකක් එනකොට ආර්යෝ දකිනවා මේක කායික වශයෙන් එන ස්වභාවික දුකක්, මේ කර්ම විපාකේ හැටි. ඒ වගේම කය නැවති මේ ඵලයේ තියෙනකොට මේක ස්වභාවය. එයින් නවතිනවා මානසිකත්වයේ දුවන්නේ නැහැ. පෘථග්ජන මානසිකත්වයේ මොකද කරන්නේ? ඒකට ප්‍රතිජාසක් කළ මහත් වේගෙන් හඩනවා පිළිනවා දුක් වෙනවා මට මේකෙ මිදෙන්න ඕනේ මට බෑ දුක් විඳින්න කියලා. ඒක මහා වදයක් හැටියට අරගෙන. අර එකවුලක් ඇහිච්චදෙන උරුල් දෙකක් කන ගත්තා වගේ මරදී එක හදා ගන්න. දුකක් ආව නැත්තේනේ. හිදෙනකොට ඒ හිදිච්ච එක ඉවසන්න නැතුව තවත් වෙන මානසිකත්වයේ හොඳ තැනක තියාගෙන සැනසille ඉඳ මට නැතෝ කියලා කෑ ගහන. මේ දුක නිසා hali කරදරේ මට බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නෑ. මගේ සැනසille මට ඉන්න නෑ. මට පාඩුවක් වුණා. මොකද ලෝකයේ පිළිබඳ බලාපොරොත්තුවක් තියාගත්තාම ඒ බලාපොරොත්තුල පහළ වැදිලා යන දුක ආවේ. එතන උර දුක් දෙකක් එනවා. අනේ මගේ ඔහො මගේ බලාපොරොත්තුව මං තියාගත්තා ඉෂ්ට කරගන්න. ඒකේ අවස්ථාව නැති වුණා කියලා දුකක් ඔකේ මේ මුල් කරගෙන කොට ගහ ගන්නවා. ඒක තව උලක් වෙනවා. ආරි සත්‍යලපත් වුණාම එක උලයි තියෙන්නේ. ඒ කියන්නේ කායත හිඳුනනම් හෝ මොන හරි පාළුවක් මොක හරි කරදරයක් වුණා නම් ඒ වෙච්ච එක විතරයි. ඒක මුල් කරගෙන තව එකක් ගොඩනගන්නේ ආර්යෝ. අන්නිතර මෙතන මේ වෙන්නන්නේ පුතත්ජන වැඩපිළිලක් ගොඩනගින හැටි. එහෙම නැත්නම් දුකට හේතු වන වැඩපිළිලක් ගොඩනගින හැටි. අන්නේ ඒ විලාදේ මොකද කරන්නේ? කරදරයක් බාධකයක් එනකොට ලෝක සත්‍යෝ අනේ මට මෙහෙම වෙලාවෙ මට වෙන්න ඕනේ මෙන්න මේ தත්ත්වයේ කියලා එහෙම එකර හිත තියෙනවා. මට දැන් නිර්වාණය කරගන්නවා සුවයක්. ලෝක සුවයක්. ඒ දුකෙන් එන දුකෙන් නිදහස් වෙනවා කියන්නේ සදාතනික නිදහස් වීමක් නෙවෙයි. ලෝක සම්මත සුඛය කියලා හිත තියාගෙන ඒකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ. තව තව දැඩිව වේදනාව විඳගෙන දඟලනවා. ඒක දුක් වේදනා හදාගන්නේ. මෙතන මේ වේදනා කියලා පෙන්නන්නේ පරිච්ඡවප්පාදී පැවැත්මට හේතු වෙන්නේ සුඛ වේදනා. ඒක තමයි කියන්නේ ප්‍රිය රූප සාත රූප නිසා හටගන්න වේදනා. මොනවද ප්‍රිය රූප මොනවද සාත රූප කියන්නේ? ප්‍රිය ස්වභාවයක් තියෙනවා මధుර ස්වභාවයක් තියෙනවා. මේ දෙකටම හිත ඇලෙනවා. පංචකාමයේ මధుරයි. ආස්වාද සහිතයි. ඒ නිසා ඒකට හිත ඇලෙනවා. ඒක තමයි මధుර රූප, සාත රූප. ප්‍රිය රූප මොනවද? බණින්නේම හරි ආසයිනේ මිනිස්සු. කාට හරි අදොස් කියන්න අනුගේ අලුපාඩු හොයන්න. අනිත් බණින්න, අනුන්ට ගහන්න, හිඟි හිංසා කරන්න මේවට කැමති ඉන්නේ. ප්‍රියයි නේව. ඔන්නව අතල දාපන් මොකද වැරදි වැරදි වැඩක් හැදීව. ඔබට නම් ඔබ නිකා කරගනි. මට ඔය ගන්නේ මං කරන්න. අකමැති ඉන්නේ. අතාරින්න අනුර බයින්න තෝ ඉන්න කිව්වොත් එහෙම. හරි කැමැත්තෙන් නේ කරන්න. අනුර ගහනවා. බුද්ධාවිනු කතා කරනවා කැමැත්ති. එයා ප්‍රියයි. මధుර නැහැ. ආස්වාද නැහැ. දැවි දැවි තැවි තැවි දත් පිටි කකා තමයි අනිකර ගහන්නේ. හැබැයි ප්‍රිය කරනවා. අනුන්ට ගහන්න වයින් අනුගේ හිත කිදවන්න අප්‍රිය නම් එහෙම ඒක උතුම් ගුණයක්. අර පුතත්ජන ගති ලක්ෂණයක් හතර ආපු ගති ලක්ෂණයක් තියෙන අනුන්ට හිංගින් සාගනික හරි ප්‍රියයි. මధుර නැහැ. මధుර නම් පංචකාම ආස්වාදයයි මధుර. ඔය ප්‍රිය දේවල් සහ මధుර දේවල් කියන මේ දෙකම මුල් කරගෙන ලෝක සත්‍යයට ඇති වෙනවා. ඒකිනුත් ආස්වාදය. බැලලා හරි සන්තෝෂයි බැලන් ගහගෙන ගියා නම් ගුටි කාපු මිනිහා ගුටි කාගෙන ගියා නම් මහත් අත කර පපු කුඹාගෙන උද්දා වෙලා තමගේ ලොකු ප්‍රේම කිය කිය හරි සන්තෝෂ වෙනවනේ. දුන්නා පාරක් හැවෙන්න. දුන්නා පාරක් විවිධ ආකාරයෙන් කියනවා කිය කිය සන්තෝෂ වෙනවා. නායෙන් කරේ ලේ දාගෙන වැටෙන්න දුන්නා. සන්තෝෂ වෙනවා. හරි ප්‍රියයිනේ කිය කිය ඉන්න. දැන් මේ ලෝකයා කැමැත්තෙන් වැදුනේ එතන. මෙන්න මෙයා සසල ගමන්ට හේතු වෙනවා යක්කු වෙන්න හේතු වෙනවා. සෞද්‍ර ගතියත් වෙන්න හේතු වෙනවා. ඒ වගේම ගිනි ගොඩට යන්න හේතු වෙනවා. අනුන්ට ගිනි දිලා එකේ සාපේ දැක්කේ නැහැ. මෙන්න සසල ගමන්ට හේතු වෙන්නා වූ ප්‍රිය දේවල් නිසා සසල ගමන හැදෙන හැටි. පංචකාම ආස්වාදයට වැදිලා ලස්සන ඒවා පස්සේ සුවඳ ඒවා පස්සේ රස ඒවා පස්සේ හොඳ පහස පස්සේ යනවා. මధుරේව නිසා සතර ගමන හැදෙනවා. පෙරේත වෙන්න හේතු වෙනවා. අරු යක්කු වෙන්න හේතු වෙනවා. යක්කු පෙරේත හැදෙන ක්‍රම දෙක. මధుරේක පස්සේ වැරදි ආකල්පයේ මధుරේක පස්සේ යන්න පටන් ගත්තාම අවිද්‍යාවෙන් වැහිලා පෙරේතේව පිසාචේව ආයි කොටස් වෙනවා. ප්‍රිය කරපු දුෂ්ට ගති පස්සේ යන්න ගියොත් එහෙම යක්ෂාදී රෞද්‍ර අමනුෂ්‍ය වෙලා අපාගත වෙන විදිහේ ශරීර ඇති නිරේගත සත්‍යය වලටපත් වෙනවා. මේ සතර ගමනක් හැදෙන ක්‍රමී. ඉතින් මේක අහන්නේ මොකද්ද? මෙතන තියෙන වේදනාව කුමක්ද කියන එක. ඔන්න ඒක දැනෙනවා අපිට. මේ ප්‍රිය ස්වභාවයක් දැනෙනවා, මේ මధుර ස්වභාවයක් දැනෙනවා. ඒ ස්පර්ශයක් ආපුවාම දැනෙන වේදනාවකි. ඔන්නේ දැනෙන වේදනාව කියන්නේ ඔන්නෝක තමයි සසර ගමනට හේතු වෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැනෙන හදිය. එතකොට මොකද වෙන්නේ? අන්නේකට කියනවා වේදනා. ඔන්නෝ තමයි අර කිව්වේ ඉතලා කිව්ව විදිහට වේදනා කියන්නේ නිකම් වේදනා නෙමෙයි, සම්පස්සජා වේදනා. ස්පර්ශේ සමග එකතු වුණා, සම්පස්ස වුණා විද්‍යාව නිසා. හරි වටිනා දෙයක්, ප්‍රිය දෙයක්, මధుර දෙයක්. ආ සම්පස්ස වුණා. ඒකින් හටගත්ත වින්දනයටත් කැමැති. සම්පස්සේ ජනිත වෙච්ච වේදනාව සම්පස්සජා වේදනා. මෙන්න මේක තමයි පසපත්‍යා වේදනා කිව් එකේ විග්‍රහය. නැළ වේදනා කිව්වම 108කටත් බෙදෙනවා. ඒ සියල්ලම නෙමෙයි මෙතන කිව්වේ. සසර ගමනට හේතු වෙන අවිද්‍යාව සමග බැඳිලා අවිද්‍යාව සහගත වැඩපිළිවෙකින් ගොඩ නැගිච්ච වේදනාවක්. ප්‍රියමනාපයක් අල්ලගින්, ප්‍රියමතුරු දෙයක් අල්ලගින්. අන්න ඒකයි මෙතන මේ වේදනා කියන වචනයෙන් කිව්වේ. අනික් කාරණයක් තියෙනවා, තව සලායතන කියන එකත් පහදලා දෙන්න කියලා. තත්ත කතමන් සලායතන. මෙතන සලායතන කියන්නේ මොනවද? චක්කායතනං, රූපායතනං, ගානායතනං, දිවහායතනං, කායායතනං, මනායතනං, අයංගුච්චති නාම රූපත්‍ය සලායතන. චක්කායතන, සෝතායතන, ගානායතන, දිවහායතන, කායායතන, මනායතන කියන ඒවායි සලායතන කියන්නේ. දැන් සලායතන මොනවද අහගුවාම ලිස්සියෙන් රේසියෙන් කියාගෙන ඇස කන නාසය දිවකය මන කිය. ඒවා ඉන්ද්‍රිය. ඒවා ආයතන නෙමෙයි, ඒවා ඉන්ද්‍රිය. සලායතන කියන එක නිරෝධ කරන්න පුළුවන් එකක්. අවිද්‍යාව නිරෝධ කරපු දාන සලායතන නිරෝධයි. බුදුරජාණන් වහන්සේ අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥා නිරෝධෝ මේ චක්‍රේ ක්‍රියාත්මක කරලා නිරෝධ කරලා ඉවරයි. නිරෝධේ ප්‍රත්‍යස කරලා තව ඉතුරු නැහැ, ඉවර ඉතුරු වෙලා තිබුණ නැහැ. නිරෝධේ ප්‍රත්‍යස කරලා ඉවරයි. එන මොකද්ද නිරෝධය කිව්වේ? ඔන්න ඔය ටික නිරෝධ කරපු එක. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වුණා. තව ඉතුරු වෙන්නේ නැහැ. විඥාන නිරෝධ වුණා. මොනවෙන්නේ විඥාන නිරෝධ වුණේ? අවිද්‍යා සහගත විඥාන. ඔය මාතෘකාව පදේ විතර කරන් ඔබ තෝරන්න බැහැ. ඉතින් අවතල කිව්ව පරිච්ඡ සම්පාදයේ අවිද්‍යා සහගතව ලෝකේවත් දුක ගොඩ නැගෙන. ඒ වැඩපිළිවෙලේ පෙන්නපු අවිද්‍යා කියන වචනෙන් පෙන්වීමේ මොකද්ද? සංඛාර කියන එකෙන් පෙන්වුවේ මොනවද? විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, මේ ආදි වශයෙන් මේ කියාව පදෝලින් පෙන්වුවේ මොනවද කියලා අදහස නිද්දේශ පටි නිද්දේශ තුලින් බලා ගන්න ඕනේ. නැත්නම් තෝරා ගන්න බෑ. මාත්‍රකාව විතරක් අරගෙන ඕකේ යටෙන්නේ නැහැ. ඉතින් සලආයතන කියවම ඇත කන දිව නාසය ශරීරයේ සලආයතන කියලා පුරුදු වෙලා තින්නේ ඕකයි. ඒ දිග බැලුවේ නැති නිසා. ඉන් එහාට විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා, ඕක දැක්ක නැති නිසා, බැලුවේ නැති නිසා. ඉනි සලායතන බුදුරන් වහන්සේට නිරෝධයි. බුදුරන් වහන්සේට බුදුරා 45 අවුරුද්දක් තිස්සේ ඇස් දෙක තිබුණ නැද්ද, කන් දෙක තිබුණ නැද්ද, නාහි දිවකයි තිබුණ නැද්ද, හිත තිබුණ නැද්ද? අනුපදිසේ නිර්වාණ දාතියෙන් පිටුම්පා බුදුසෙන් ඒක ඉවර වුණේ. එතකන් ධර්ම දේශනා කළේ මොනවැන්ද? බැලුවේ යගිය ආවේ ගිය ඇඟුවේ මොනවැන්ද? ඇහැ තිබුණ නැද්ද, කන නාසය දිව කය මන ඔක්කොම තිබුණ නැද්ද? උන්වහන්සේට රහතන් වහන්සේලාට තිබුණ නැද්ද? ඔක්කොම තිබුණා. ඔව සලායතන නිරෝධ කළේ මොකද්ද? නිරෝධ කරන්න යාට අරිහත්ලපත් වෙලා නිරෝධ වෙච්ච ගමන් සලායතන නිරෝධ වෙච්ච ගමන් ඇස් දෙකල් නැති වෙන්න, කන් දෙකල් නැති වෙන්න, නාසයයි දිවයි කයයි මලයි ඔක්කොම නැති වෙන්න ඕනේ. ඒවා ආයතන නා සලායතන නා. ඒ වෙනම සලායතන විග්‍රහ කරලා දෙන්න ඕනේ ධර්මානුකූලව. ඒවා සලායතන මොනවද? සලායතන ඔබ තෝරා ගන්න ඕනේ. මේ වට ඉතර මිනිසුත් ඔකිවා අපේ හෙලාටුවාවල තිබුණා වචනයක්. ඇස් කූඩුවක්, කන් කූඩුවක්, නාසය කූඩුවක්, දිව කය කූඩුවක්, ඉඳන් මේක ශරීර කූඩුව කිව්වා. අදත් අහලා තියෙනවා ඒ වචන. පොතේ නෙමෙයි තියෙන්නේ, ආදි බලන්න මොක පරම්පරාවෙම ගෙනාවා. මේ ශරීර කූඩුව වචනයක් ගෙනාවේ, වැදගත් වචනයක්, අර්ථවත් එකක්. මොන පොතේද ලියා තියෙන ශරීරයට කූඩුවක් කියලා? අපි ලියමු බල පොතේ නන්නේ. හැබැයි අපේ ආදී පැරණි කොහෙද වචන ගත්තේ? ඔන්න හෙලාටුවා වලින් හැලිච්ච වචන. අපිට දහම් තෝරලා දෙන්න ඉස්සෙල්ලා ගත්ත හෙළ අටුවා වලින් හැලිලා ගියා වටිනා වචන. හැබැයි කොහෙන් හලලා දැම්මත් මිනිස්සුන් කඩෙන් හලන්න බැරුව ගියා. පාරම්පරිකව වචනේ ගෙනාවා. ශරීර කෝලිය. ජීවිතේ පහන් දැල්ලක් වාගේ මේ වගේ ඒවා ගෙනාවා. ජීවිත නැවති පාන්දැල්ල ශරීරය නැවති කූඩුව. දැන් මේ කූඩුවක උපමාව අර්ථවත්ව තෝරා ගන්න ඕනේ. සලායතන තෝරා ගන්න එතකොටයි. මෙයා විග්‍රහ කරලා තියෙනවා. මේ ඇස චක්කු චක්කායතන වේද. චක්කායතන චක්කු වේද. චක්කු චක්කු වේ චක්කායතන නොවේ. චක්කායතන චක්කුද වේ චක්කායතනද වේ. ආයතනේ චක්කු වෙන්න තොරව නැහැ. හැබැයි චක්කු ආයතනේ තොරව තියෙනවා. එන චක්කුවක් ආයතන වෙන්නේ මොන හේතුවන් නිසාද? ඒ ආයතන කියන වචනේ නිරුක්තිය අරන් ඕනේ ඒක තෝරා ගන්න. ආයස්ථාන ආයතන. ආයස්ථානය කියන්නේ ආය කියන්නේ එකතු වෙනවා එකතු කරනවා. මොනවනෝ හරි ලෝකෙන් එකතු කරනවා රස විඳින්න. මොනවද එකතු කරන්නේ? ඇහැ කලකෝ කලකෝ විවිධ රූප ගන්නවා එකතු කරනවා. රූපයන් ගන්න එකතු කරගන්න ද්වාරයක් කරගත්තා. චක්කු ද්වාරයෙන් අරගෙන ඉඳන් අරගත්තා. අරගෙන අරගෙන චක්කායතනෙට ගත්තා. ඇතෙන් එකතු කරන නිසා ආයස්ථානයක් වුණා. විවිධ ශබ්ද එකතු කරනවා. මොකක්ද ඒ ශබ්ද? කන්දිහා ඉන්නා කොච්චරයි එක එක ශබ්ද අහන්න. හරි ප්‍රියයි මధుරයි ඒ වහන්න එකතු කරනවා. ඒකේ උපකරණේ ඉන්ද්‍රිය නැන්නාර කූඩුව ආයතනයක් කළා. ඒ කරන ඉන්නතාකල් ඒක ඒකට ආයතනයක් වුණා. ඒක ආයතන වෙච්ච ක්‍රමී. දැන් මේ කූඩුවක් කියන එක මේ හොඳ උපමාවක්. අය කලේ ඉල්ලා තිනවා කම්බි වලින් හදලා වට කරලා රවු කරලා හතරක් කරලා විවිධ කූඩු. අපි ටිකක් ලොකු කූඩුවක් අරන් එනවා. අරන් ඇවිදලා ළමයකින් හරි කාගෙන් හරි අනික් අයකින් හරි මේක මොකද්ද? ඔක කූඩුවක්. අපි ඔකට ගිරවෙත් දාලා වහනවා. දැන් මොකද්ද? ඔක ගිරා කූඩුවක්. දැන් කූඩුව ගිරා වුණා. ගිරව පැත්තක දාලා මයිනේ දැම්ම. දැන් මොකද්ද? දැන් මයින් කූඩුවක්. ගිරවයි මයිනයි දෙන්නම හැම කියලා හා වැටියෙත් දැම්ම. දැන් මොකද්ද? දැන් හා කූඩුවක් වුණා. ඔව් කොඩි අයි කියලා හකට දැම්ම. දැන් මොකද්ද? කූඩුවදී දැන් කූඩුවක් ආයිසන. දැන් හා කූඩුවක් නැහැ, ගිරා කූඩුවක් නැහැ, වයින් කූඩුවක් නැහැ. ඒ අනික් නම් විශේෂ නමින් කතා කළේ කූඩුවල මොකක් නිසාද? ඒක ඇතුලේ පරිහරණයේදී යමෙකුට දැම්මලා යමෙක් පරිහරණය කරනවා නම් ඒ නමින් ඒක හැඳින්නවා. මෙන්න මේම හැක් විදිහට තියෙනවා. පේනවා මිසක් බලන බලාපොරොත්තුවක් නැහැ. බැලීම් මේක දැහැගෙන වැදගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක තියෙන පුතත්ජනීන්ට සහ ලෝකේ ඇසුරු කරන අයට රහතන් වහන්සේට කූඩු විතරයි. ආයතනයක් බාටපත් කරන්නේ නැහැ. කූඩුවක් විතරයි ඒක ඉනිහට යන්නේ නැහැ. දැන් තවත් ඔක පැහැදිලිව විග්‍රහ කරන තව උපමාවක් ගන්න ඕනේ. යම් කිසි ගෙයක් තියෙනවා. ඒක මොකක්ද අහපුවාම එක්තරා ගෙයක් විතරයි. ඒ ගේ ටිකක් හොඳට හයිය අත්‍යන්තව හදලා තියෙනවා ප්‍රමාණයෙන් වැඩක් කරගන්න පුළුවන් විදිහට ලොකුර හදලා තියෙනවා නැති ලොකු ගෙයක් විතරයි. ඊට පස්සේ මොකද කරන්නේ? යම් කිසි පසු වෛද්‍ය වැඩපිළිලා පිළිවඳව ආයතනයක් ඕකේ පවත්වාගෙන යනවා. බෝල්ඩේකුත් ගහලා තියෙනවා පසු වෛද්‍ය ආයතනේ. දැන් කවුරු හරි අහනවා පසු වෛද්‍ය ආයතනේ කොහෙද අර තියෙන කියලා. ගේ පෙන්නනවා ආයතනේ පෙන්නන්න ලැබෙ ඇඟිල්ල දික් කරලා ආයතනේ හබුනා පෙන්නන්නේ ඒක ඒක පවත්වන ගේ. අන්න පසු වෛද්‍ය ආයතනේ. ඊට පස්සේ ටික කාලයක් ඉඳලා මොකද කරන්නේ? ඒ වැඩ පිළිවෙල එතනින් අයින් කළා. ග්‍රාමීය බැංකුවක් පිහිටවනවා. බෝල් එකක් වෙනස් කරනවා. දැන් ඉතින් පසු වෛද්‍ය ආයතනය කියන එක අහකලා බැංකුව ආයතනය කියලා ගහනවා. ග්‍රාමීය බැංකුව ආයතනය. දැන් කවුරු හරි අහනවා බැංකුව ආයතනය කොහෙද? අර ගේම පෙන්නනවා. අර තියෙන. ওই ආයතනය ඒකත් අයින් කළා උතන. දැන් කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් අර පසු වෛද්‍ය ආයතනය ඒක නෑ නෙමෙයි. ඉතින් අය ඉදා පෙන්නේ අර කියන ඇඟිලි දික් කළා. ඇයි තියෙන්නේ? දැන් ඒක ගේන්නේ තියෙන්නේ. ඉතින් ඒක ආයතන උනේ කොහොමද? අර පසු වෛද්‍ය වැඩපිළිවෙල කරගෙන යනකන් ඒක පසු වෛද්‍ය ආයතනෙ. දැන් නම් ගේ විතරයි. අර බැංකුව වැඩපිළිවෙල කරගෙන යනකන් බැංකුව ආයතනෙ. ඒක නම් ගේ විතරයි. ඒ වගේ හැ ඉන්ද්‍රියක් විතරයි. මොන මොන જાති හරි රාගයෙන් බලන් හරි දේසයෙන් ගැටෙන ඒවා බලන් හරි මොහේ මුලා වෙලා බලන් හරි මේකේ අවිද්‍යාවේ යමක් යමක් කරගන්න හැ ප්‍රයෝජන තලන් ඒකට යොමු කළා නම් ඒකට ගියක් කළා නම් ගේ ඒක වැඩේට ගත්තා නම් මේ ශුන්‍ය ග්‍රාමියා හිස් ගියක් වාගේ තියෙන කූඩුවක් වාගේ තියෙන ඇහැ ඉන්ද්‍රිය කියන නම විතර පවත්වපු ඇහැ දැන් ආයතනයක් වෙලා චක්කා ආයතනෙ වෙලා ඒදා පෘථජන වහෝ නැත්නම් මේ ලෝකේ සැරිසරන තාක්කල් ලෝක සත්‍යය මේ ලෝකේ තිනේවා පරිභව කරලා ආස්වාද විඳින්න කොච්චර හරි අවධානය යොමු කරනවා එහෙන් කනින් ආසයේ දිවෙන් කයින් මනින් ඒවට ඒවාහි පරිහරණය කරන තාක්කල් ඒ හයම ආයතන නිසා සලායතන කිව්වා. දැන් ඔය අරිහත්ත්වයට පත් වුණාට පස්සේ චන්දරාගේ නිදහ මට මොනව අහන්නද? මට මොනව බලන්නද? ආග්‍රාණයන් පස්සේ මොනව හොයන්න යන්නද? අනිච්ච දුක්ඛ අනාසාර දේවල් මොනවටම රස පස්සේ යන්නද? මට වැඩක් නෑ. බලිගින්නට කනවා මිස රාහට කනවා නෙවෙයි. මට ඇති වැඩක් නෑ. රාහ හොයන්නේ නෑ කි. මොන පහසක් හොයාගෙන යන්නද? මට ඇති වැඩක් නෑ හිස් දේවල්. මොනව හිතන්නද? හිතන්නද ඒකුත් නෑ. එහෙනම් හයම ඉන්ද්‍රිය විනා සලායතන නිරෝධයි. දැන් මේක තෝරාගන්න බැරුව කොච්චර දඟලනවද? සලායතන කියවහම අතකර දිවලා තේ ශාරීරිය මන සලායතන කියනවා. සලායතන නිරෝධ කලේ කොහොමද බුදුරන් වහන්සේව රහතන් වහන්සේලා ගුවන් කළ වියාගෙන ඉන්නවා. විග්‍රහ කළා දෙන්නේ තීරින් නැති නිසා. දැන් සලායතන වෙන්නේ මොනවද? ඒක තමයි කිව්වේ. චක්කු චක්කායතන වේද චක්කායතන චක්කු වේද ප්‍රශ්නේ අහලා තෝරලා තියෙනවා. චක්කු චක්කු වේ චක්කායතන නොවේ. දැන් චක් ආයතනයක් හැදුනොත් චක්කුද වේ චක්කායතන දෙකම තියෙනවා ඒක. ගේ ආයතන වුණාම ගේ තියෙනවා. ගේ කරන වැඩ පිළා දෙකම අරගෙන පසු වෛද්‍ය ආයතනේ අර ආදි වශයෙන් කිව්වා වගේ. ඒක හක් කරගුවාම චක්කුද වේ චක්කායතන නොවේ. චක්කු චක්කු ගේ ගේ වේ ගේ ආයතනේ නේ. හැබැයි ගේ ආයතන කරන ගේත් අයිති ඒක කරන වැඩ පිළිවෙලත් නිසා ආයතන හැදෙනවා. දැන් පැහැදිලිව උදාහරණ. මේ මේකෙන් තෝරා ගන්න ඕනේ අපිට තවම අපි ඉන්නේ ආයතනවල. අපිට බෑ ඇද්දක වියාගෙන නිහඬව ඉන්න. අහන්න නැතුව නිහඬව ඉන්නත් බෑ. ආග්‍රාණයක් කියන මොකද්ද මේ සුවඳ කියලා පොඩ්ඩක් එකට යොමු වෙන්න නැතුව ඉන්නත් බෑ. පොඩ්ඩක් අහ බලන් එහෙම හිතෙනවා. විවිධ ස්පර්ශයන් ලබන්නත් හිතෙනවා. ඒ වගේම විවිධ දේවල් ගැන හිත හිතා ඉන්න ආසයි. හිත හිතා ඉන්න කොයි වෙලේ. ඔන්න එකක්වත් රහතන් වහන්සේට නෑ. ඒකයි විශේෂත්වේ. අරිහත් පරචිත්තයට පත් වුණොත් හත් දවසකුත් ඉන්න පුළුවන්කමක් තියෙනවා උන්වහන්සේට මොනවත් බලන්නේ හොයන්නේ නැතුව. ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය කරන ආහාරයක් අවශ්‍ය නිසා ආයි අවදි වෙලා නෑ. අවදි වෙලා කියන්නේ නිදා හිටියේ නෑ. ආයි නැගිටලා ආහාරයක් එහෙම අරගෙන ඔන්න ආයි පල සමාවත්තිය සමාදින්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ පල සමාවත්තියෙන් ඉන්න පුළුවන් මොනවත් හොයන්නේ නැතුව. අවසීයකුත් නෑ. ඇහෙනවා. අහන්න නැතුව ඉන්න පුළුවන්. පේනවා. බලන්න නැතුව ඉන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙනවා. ආග්‍රහණය නොකර ඉන්න පුළුවන්. රස දැනෙනවා. රස විඳින්න නැතුව ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. පහස දැනෙන ස්වභාවයක අයක් තියෙනවා. මොනවා පහස පහස යන්නේ නැතුව ස්පර්ශ කර නැතුව ඉන්නත් පුළුවන්. එතන ඵල සමාපත්තිය ඉන්නේ. මනස තියෙනවා. විවිධාකාර දේවල් හිතන්න නැතුව ඉන්න පුළුවන්. චන්දරාගේ නිදහස වෙන මොකක් හිතන්නේ නැහැ. හිතක් තියෙනවා. එක අවස්ථාවක බුදුරන් වහන්සේ ළඟ වැළ ඉන්නවා. එක්තරා විදුරු කුටියක කවතා තියෙන දැනක තිබිච්ච පොඩි ගේක විදුරු කුටියක වැළ ඉන්න වෙලාවක එක්තරා මිනිසෙක් බුදුරන් වහන්සේ හම්බෙන්න ආවා. ඒ මිනිසයා ඊට ඉස්සෙල්ලා හිටපු ආලාල කාලාම උද්දකාරාමපුත්ත කියන මේ බවුනෝ දැකලා තියෙනවා. ඉස්සෙල්ලා හිටපු අය ඒගොල්ලෝ ධානලාවි ඔය උද්දකාරාමපුත්ත ආදී එවඳු එක්කනේ ධ්‍යාන සමාධිලා ඉන්න වෙලාවක මහා ඉඩෝර කාලෙක එතන තිබිච්ච ඔය දූවිලි ඇවිස්සෙන පාරක් ළඟින් කරත්ත 500ක් ගියාලු. ඔය කරත්ත 500න් ඇවිසිච්ච දූවිලි ගිහිලා පුළු සිරු අර ඇඟෙයි අර ඇඳලා හිටව සිවුරු වලයි හැමතැනමත් ගෑවිලා දූවිලි හිටලාලු. අර 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 කාලාම තාපසතුමා දන්නේ නෑ මොකුත්. සමාධිය දලා තියෙන්නේ. හරි පුදුමයක් නේ කියලා මේ කහගෙන බුදුරන් වහන්සේලාට මේ මිනිස්සු අවක දැනගත්ත කෙනා ඇවිදින බුදුරන් වහන්සේට මේ තාපසයන්ගේ වටිනාකමක් කියනවා. ස්වාමීනි මෙහෙම තවුසෙක් හිටියා. ඒ තාපසයා ඉන්න තැනින් මේ කරත්ත 500ක් මෙහෙම ගියාම ගෑවිච්ච දූවිලි ඇවිස්සිරයි දිල්ල ඇඟිත් ගෑවිලා ඒ තියා දන්නේ. එහෙම සමාධියක හිටියා. මේ ලෝකේ අමතක කරලා ඉන්න බලන් සමාධියක හැපිනේ කියලා කියනකොට බුදුරන් වහන්සේ ආනවා. එහෙම ස්වභාවයක අමතක කරලා නැතුව ඇහැ තියෙනවා, පෙනීම තියෙනවා. පෙනීමක් තියෙද්දි කන ඇහෙනවා. ආග්‍රහණය කරපුවාම දැනෙනවා. සසක් දැනෙනවා, පහසක් දැනෙනවා. නිදාගෙනත් නැහැ, අවදියෙන් ඉන්නේ. අන්න එහෙම වෙලාවක මහා අකුණු ගහලා ඒ අකුණු හැරට අකුණ වැදිලා හිටන් හරක් බානකුත් මැරිලා ඒ හාපුතෙන හිටව මනුස්සයත් මැරිලා මිනිස්සු මහා හයියෙන් කෑ ගහගෙන ඇවිදිලා අඳාගෙන වැළපිලා ඔතනින් අර හරක් ටිකයි අර මැරිච්ච උන් ටිකයි ඒතරාල මනුස්සයයි ඔක්කොම මහා හයියෙන් කෑ ගහගෙන අරගෙන යනවා. ඔන්නේ වෙලාවදී එතන මොකව සිද්ධ වුණාද කියලාවත් දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් අවදිව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. අර නිින්ද ගිහිවාගෙන සමාධියද ලොකු. එහෙම මොකුත් එකක් නැතුව හොඳ පියවි 100ම තියෙද්දි ඔය කිසිම දෙයක්වත් හිතරේ ඉන්න තියෙන ඉන්න පුළුවන් සමාධියක් තියෙන එකකින් කෝකද වැදගත් වෙන්නේ. ස්වාමීනි නොදැනෙන විදිහට වෙන සමාධියටපත් වෙලා ඉන්න එක නෑ වැඩක් ඇති. ඒකෙන් එහෙම ඉන්නේ දැනීම තියෙද්දි පෙනීම තියෙද්දි අවදිලා තින්ද ඇද්දි එහෙමත් ඉන්න පුළුවන් නම් හේනාකුණු සරා ඇින්නෙත් නැතුව ඒ වගේම අර තිබිච්ච එකම සිද්ධියක්වත් අරමුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක හරි යගේ ඉන්නේ. ඉතින් මානවකේ තථාගතයන් වහන්සේට ওই විදිහට ඉන්න පුළුවන් දැන් මෙතන තෝරන එක සිද්ධ වුණා. හින ගහලා හරක් ඇනක්කුත් එකලා මිනිසියෙකුත් හරක් බානත් එක මිනිසියෙකුත් මැරිලා මිනිස්සු මෙතනින් අරගෙන ගිහින් දින මම ඒ වෙලාවෙ හිටියත් ඔය සමාධිය මට නිඳ ගිහින් තිබුණෙත් නැහැ. පෙනීමක් තියෙනවා. නමුත් එහෙම එකක් බලන්න ඕනකමක් තිබුණෙත් නැහැ. මම බැලුවෙත් නැහැ. ඇහෙනව කන. ඒ වෙනකොට මම ආවර්ජනය කළේ නැහැ එහෙම එක. ආවර්ජනා කරපුල තිනිසා ඒක ඇහුනේ නැහැ. එදෙනි ඔය ඔක්කොම කරේ මිනිස්සු ගියා. මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ඒ වෙන ආවර්ජන කළේ නැහැ. එනිසා මම ඒක එහෙම එකේ සම්බන්ධයක් මට මොකුත් ආවේ නැහැ. අත අදයට නිඳ ගිය මිනිහකින් ඇහුවොත් එහෙම මොකද මෙතන සිද්ධ වුණේ මම දන්නේ නැහැ කියනවනේ. මට දැනුනේ නැහැ. අන්න එහෙම ස්වභාවයක් තමයි දැනුම තියෙද්දි මට සිද්ධ වෙන්නේ. ඒ අරිහත් ඵල සමාධිය කියන්නේ මෙන්න මෙහෙම එක. දැන් හරි වැදගත් දේවල් මේ ස්වභාවය හොයාගන්න. මෙහෙම සමාධි ක්‍රම තියෙනවා. අරිහත් ඵල සමාධියේදී ලෝකයේ කිසිම අරමුණකට හිත නොදෙව නොතියා. නිදහස් මනසෙන් ඉන්න පුළුවන් ඇහැරලා ඉන්නේ. අර කියන જાතිය සමාධියකුත් නැහැ. ඒ තරම් නිශ්චලතාවයක් තියෙනවා මනස. නිඳ ගිහිල්ලත් නැහැ. අන්න එහෙම ක්‍රමයක් ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ සලායතන නිරෝධ කරගාම හැටි ඔහමයි. ඉන්ද්‍රිය තියෙනවා ආයතන කරලා නැහැ. ආයතන කරගෙන හිටියා නම් මොහොතකින් ඇහෙනවා. ආයතන කරගත්ත පුද්ගල හැම වෙලේම ඉන්නේ ආවර්ජනයේ. ඇහැ නිතරම ආවර්ජනදී යොමු කරගෙන ඉන්නේ. ආවොත් අරමුණ ආව ගමන් අල්ලගන්න බලාගෙන. ඒ වගේම කන සද්දයට යොමු කරගෙන ඉන්නේ. සද්දයක් ආව ගමන් ආවර්ජනෙට අල්ලගන්න බලාගෙන. ඒක නිසා හැම වෙලෙම පංචාද්වාර චිත්ත වීදි හටගනින් විසිරෙනවා. අන්නේ විසිරෙන තත්ත්වේ නැහැ. සලායතන නිරෝධ කෙරුවහම. එහෙනම් සම්පූර්ණ සලායතන නිරෝධ වෙන්නේ සම්පූර්ණ අවිද්‍යාව නිරෝධ කළොත්. අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධා. ශේෂයක් නැතුව විරාගයට නිරෝධයට පත් කළ සංඛාර නිරෝධයි. ඒකයි ක්‍රමී. එතකොටයි විඥාන නිරෝධ වෙන්නේ. ඒ කියන්නේ සංඛාර නිරෝධා විඥාන නිරෝධ කියන්නේ අවිද්‍යාව සහගත විඥාන නිරෝධයි. විඥානේ තියෙනවා විපාක විඥානි. ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා ඔක්කොම තියෙනවා. අහනවා, බලනවා ඒවයි නැත්තේ. අදින වෙනසේ ඕනනම් ආවර්ජිනිය කියලා ඕනකමින් අහන්න ඕන. චන්දරාගෙන් අහන්නේ නැහැ. ආසාවට අහන්නේ නැහැ. ආසාවට වළනේව චන්දරාගෙන් වළනේව නැහැ. ලෝකානුකම්පාවෙන් ඕනනම් අත්‍යවශ්‍ය මෙහෙවිලා අහන්න පුළුවන්. ඔක්කොට වඩා හොඳට ඇහෙනවා. ඔක්කොට වඩා හොඳට පේනවා එතකොට.
අවශ්‍යදී ලෝකයාට අනුකම්පාවට යහපතක් කරන්න විදිහට චන්දලාගෙන් ගණිකක්වත් අවශ්‍ය නැහැ උන්වහන්සේට. මෙන්න සලායතන රෝධ කරපුවාම ඉන්ද්‍රිය පවත්තන ක්‍රම රටා. ඉතින් මේක දකින්න ඕනේ මේ විදිහට. ඔකයි කියන්නේ මේ සලායතන කියන්නේ මොනවද කිව්වේ ඔකයි. දැන් වේදනාව යනු දැනීම. දැනීම නෙමෙයි. දැනීම දින අරිහත් ඵල හිටි. වේදනාව කියන්නේ දැනීම නැත්නම් එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ. ඇත්තෙම නැහැ. මොන හිතක්වත් පහළ වෙන්නේ නැහැ. මොකද ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ චෛතසික හතක් තියෙනවා. සිතක් හැබැයි නම් ඒකාන්තින් ඒ හිතත් එක පහළ වෙනවාමයි. එකක් හරි නැත්නම් හිතක් පහළ වෙන්නේ නැහැ. සර්ව චිත්ත සාධාරණ චෛතසික කියන්නේ ඒවට. සියලුම සිත්වල සාධාරණ. අරියත් ඵල චිත්තයේ පහළවත් ඕක තියෙනවා විදි. ස්පර්ශ තියෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. ඒක දැනෙනවා. වේදනා චෛතසිකක් තියෙනවා. හඳුනනවා. හැදිරෙන චෛතසිකක් තියෙනවා. ආවර්ජන කළොත් තමයි ආවර්ජන යොමු කළේ නැත්නම් සමාපත්තිය නොවිදියත් ඔය ටික එනවා. ඵලසීසල හිටියොත් නිවන හිත තිබ්බහම නිවන පිළිබඳ විසක් එයින් එහාට නැහැ. ඵල චිත්තේ ස්වභාවයත් ලෝක මලන චිත්තේ ස්වභාවයත් ඔගේ දෙකේ වෙනස ඒකයි. ඉතින් සංඥා චේතනා ඒ හිත ගොඩ නැගෙන අදහසක් නම් ඒ හිතක් පහළ වෙන්නේ ඒ චේතනා නැත්නම් හිතක් හටගන්නේ නැහැ. චේතනා නැති චෛතසිකේ ඒකාන්තයෙන් පහළ වෙනවා හිතක. ඒකාග්‍රතාවේ ඒ හිතේ යමකට අරමුණක් ආවම අරමුණ අල්ලගෙන අරමුණට අනුකූලව පිටලා හිටිනවා. ඒකෙන් අහකට යන්නේ නැහැ. ඒකාග්‍රයි. ඒ අරමුණ අග්‍ර කරලා පිටිනවා. ජීවිතේ ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා නාම ජීවිතේ ඉන්ද්‍රිය. ඒ නාමයක් ගොඩනගගෙනම කර්ම ශක්තියෙන් පවත්වන බලයකින් නිකුත් කරනවා කර්ම වේගය. ඒකෙන් හටගන්නවා ජීවිතේ ඉන්ද්‍රිය නැමැති චෛතසිකයක් හටගන්න. ඒ මනසින් හටගත්තා වූ මනසින් ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් මොකද්ද ඒ උනේ මොකද්ද සිද්ධ වුනේ කොහොමද හැටි ඕන එකක් මානසිකාර. ඔයකින් චෛතසිකයක් හැම විටම පහළ වෙනවා. පින්සීත් පෞහිත් තියා ඉතලා නෙමෙයි ලෝකෝත්තර ඉතලත් ඒක තියෙනවා. එන වේදනාව කියන්නේ ඒකෙන් එකක් නිසා. වේදනාව නැති හිතක් නැහැ. දැනෙනවා කියන එක නැත්නම් ඒක හිතක් නෙවෙයි. විවිධාකාරයෙන් දැනෙනවා. දැනෙනේම අපිට නොදැනෙන්න පුළුවන් ආවර්ජන නැති නිසා. හිත මනස ඉතාම තීක්ෂණ කළොත් එහෙම. ආ දැන් නම් දැනුණු බව මට වැටහෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. දැනීමේ චෛතසික දුර්වල නම් දැනුණු බව වැටහෙන්නේ නැහැ. දැන් නිදා ඉන්නකොට කවුරු හරි ඔය හඳුන් කූරක් වහක පත්තකොල හිටන් ඇඟිල්ලකට හරි කකුලට හරි ලංගොල ඇදලා ගන්නවා අහකට. කෙදිරිත් ගන්නවා. නිදි මත වැඩි ලං එහෙම පස්සේ හැමනල පස්සේ හැව මොකක් තුනද. දන්නේ නැහැ මේ පිච්චිලා නම් තියන පොඩ්ඩක් ඔය අත ඇඟිල්ල. එහෙම කියනවා. මොකක් කියලාද පිච්චු. දන්නේ නැහැ. නෝ ඒ දන්නේ නැහැ කියන පුද්ගලයාම නිින්දෙන්න. කෙදිරි ගහලා අර පිච්චිලා ඇඟිල්ලත් ඇදලා ගන්නවා අහකට. ආයි නිින්ද යනවා. මොකද අර චිත්ත වීතිය තිබෙන්නා වූ වේදනා කියන චෛතසිකේ සංඥා කියන චෛතසික දුර්වලයි. දුර්වල වුණාම දැනෙනවා කියන්නේ දැනුණු බව දන්නේ නැතුව යනවා. ආවර්ජන කරන ආවර්ජනාවට ඉන්නේ. ඔන්න ඔක තමයි අවසී වුණා කියන කොටත් වෙන්නේ. දැනෙන එක දැනෙනවා දැනෙන එක මතකෙ හිටින්නේ. ඒ මොහොතේ විතරයි. ඒකට ප්‍රතිචාර දක්වන්නවා දැනෙන්නේ නැතුව ගියාම තමයි තදම පරිත්තා අතිපරිත්තාරාමන චිත්ත වීති කියන්නේ ඒ වට. පරිත්තාරාමන චිත්ත වී තමයි නින්දෙදි තියෙන්නේ. අතිපරිත්තාරාමන චිත්ත වී තමයි සිහි නැති වෙච්චාම තියෙන්නේ. මහාන්තාරාමන අතිමහාන්තාරාමන කියලා චිත්ත වීදී වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි දැනෙන්නේ. මතක හිටින්නේ. ඒක වහන් ගා ගැඹුරු තැන් විග්‍රහ කරලා ගා දැනගන්න ඕන තැන්. ඉතින් මෙතනින් මේ වේදනා කියලා කියන්නේ දැනීම කියන එක නෙමෙයි. වේදනා කියලා කියන්නේ අවිද්‍යාව නිසා හටගත්තා වූ සම්පස්සේ ජනිත වෙච්ච වේදනාව. ඒකෙන අවිද්‍යාව නිසා ලැබුණ ස්පර්ශයේ බලාපොරොත්තුවක් ඇතිනම් මේ ලෝකේ පවත්තන්නේ ලෝක ආස්වාද විඳින්න. ඒ මුල් කරගෙන හටගත්තා වූ ඒ සඳහා ගන්න ආස්වාදයේ යොමු වෙන්න ප්‍රියමනාපා කියලා ඒ පසු බලා හඹා යන්න හේතුකාරක වෙනා වූ සුඛ වේදනාවක් ඇද්ද. අන්න ඒක තමයි ඔය කිව්ව සම්පස්සජා වේදනා කියලා. ඒක තමයි ඔය පසපත්ත්‍යා වේදනා කියන වේදනා කියන පටිච්චසමුප්පාද කොටස ඒකයි. පටිච්චසමුප්පාදංගේ ඒකයි.